ඊළඟට හොනරබල් හාමිනි වෙලේබොඩ you have 10 minutes.
ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. රේගු ආඥාපන්තිය යටතේ එන රෙගුලාසි ගණනාවක් පැනවීම තුළ අතිරේක බදු අයකර ගැනීම අරමුණු කරගෙන සංශෝධන කීපයක් ඉදිරිපත් වෙන මේ අවස්ථාවේදී මම කැමැති මුලින්ම අවධානය යොමු කරන්න මේ රේගු සුරාබදු හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ආදායම් රැස්කිරීමේ ක්‍රියාවලිය ඒ දෙපාර්තමේන්තුවල පවතින පරිපාලන වගේම තාක්ෂණික අකාර්යක්ෂමතා සහ දෙපාර්තමේන්තු තුනෙන්ම රටේ ආදායමට සම්බන්ධ වන එකතු වේ යුතු ආදායම එකතු වෙන්නේ නැහැ කියන චෝදනාව මේ පාර්ලිමේන්තුව තුල අඩුවැඩි වශයෙන් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මැති අමතිවරුත් සියලු දෙනාම අවධානයට ලක් කරන කාරණාව. ඒ තත්ත්වය පැන නගින්න ප්‍රධාන වශයෙන් හේතු වෙච්ච කාරණා ඇතැම් විට ආමන්ත්‍රණය කරන්නේ නැතුව ඒ ගැටළු වලට නිශ්චිත විසඳුම් ප්‍රවේශයන් ගන්න නැතුව එක පැත්තකින් ඒ ආයතන වලට දොස් කියන එක වැරදි. ඒ ආයතන වලට ආවේනික වෙච්චිම දුර්වලතා අඩුපාඩු මානව සම්පත් කළමනාකරණ ගැටළු තාක්ෂණ ගැටළු හා රජයන් විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති නිසා ආදායම් අහිමි වීම යම් ප්‍රමාණයකුත් තිබෙනවා. අපි අද කතා කරන්නේ මේ ආයතන තුනටම මේ සියල්ලම ආයතන තුන මත දාලා. මම හිතනවා එය නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි කියලා. එහෙම ප්‍රකාශ කරමින් එක කරුණක් මම පෙන්වලා දෙන්න කැමතියි. මේ ආයතන තුනම අකාර්යක්ෂම ආයතන බවට පත් වෙන්න යම් ප්‍රමාණයකට හේතු වෙච්චි ප්‍රධාන කාරණාව තමයි මේ ආයතන තුනේ ප්‍රධානීන් විදිහට පත් වෙන රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා, ඊළඟට සුරාපති දෙපාර්තමේන්තුවේ සුරාපති කොමසාරි ජෙනරාල්වරයා කියන තුන් දෙනාම පත් වෙන්නේ විශ්‍රාම යන්න අවුරුද්දක් මාස 10ක් 12ක් 8ක් 10ක් තියාගෙන. එහෙම ආයතන ප්‍රධානිය පත් වුණාම සිද්ධ වෙන දේ තමයි ඔහුගේ ඉතුරු සේවා කාලය කොහොමද ගෙවා දාන්නේ කියලා කල්පනා කරමින් අවුරුදු 25ක් 30ක් සේවය කළා වගේම අර වයස 60 සම්පූර්ණ වෙනකන් කටයුතු කරනවා මිසක අභියෝගාත්මක තීරණ අරගෙන මේ ආයතනවල තියෙන දුස්සන්දහනයන්, මාපියාවන්, බදු වංචාවන්, නිලධාරීන්ගේ තියෙන අක්‍රමිකතා, තාක්ෂණය, රටේ තියෙන වෙන වෙන මාපියාවන් අභියෝගයට අරගෙන ඒවා කඩාගෙන ඒවා සමතික්‍රමණය කරලා මේ ආයතන ගොඩනගන්න ඕනි කරන තීන්දු තීරණ ගන්න තත්ත්වයකට මේ ආයතන ප්‍රධානීන් පත් වෙන්නේ නැහැ. එහෙම පත් නොවන තත්ත්වයක් තුල ඒ ආයතන ප්‍රධානින්ට පහළ මට්ටමේ ඉන්න සේවකයන් වෘත්තීය සමිතිය හා මේවට මේ රජයේ ආදායම නිවැරදිව එකතු කරගන්න ඕනි, මේ දූෂණ වලට සම්බන්ධ නැති අවංකව වැඩ කරන 75% 80% වන සේවකයින්ටත් අරගෙන අකාර්යක්ෂමතාවයේ ගිලිලා තමන්ගේ වෘත්තීය ජීවිතේ, තමන්ගේ අනාගතේ, තමන්ගේ අර තියෙන අවංක භාවයේ කියන සියල්ලම විනාශ කරගන්න තත්ත්වෙටපත් වෙලා තිබෙනවා. ඒ නිසා මම රජයට යෝජනා කරනවා, මෙතන නම් යෝජනා කළාට හිස්පුටු වලට යෝජනා කරන්න වෙලා තියෙන්නේ. වග කිය යුතු ඇමතිතුමෙක් හරි රාජ්‍ය ඇමතිතුමෙක් හරි කිසි කෙනෙක් නැහැ මේක පිළිබඳව. ඒ අයට යෝජනා කරනවා මොකක්ද මේ ආයතන ප්‍රධානීන් පත් කරනකොට මේ ආයතන ත්‍රිත්වයට කරුණා කළා අවුරුදු 3ක් හෝ 4ක්වත් Tamange සේවා කාලය මේ ආයතන වලට සපුරන්න පුළුවන් ආයතන ප්‍රධානීන් පත් කරන ක්‍රියාමාර්ගයකට යන්න කියලා ඒ ආයතන වලට තියෙන සේවා ව්‍යවස්ථා සංශෝධනය කළා. හරි එතෙන්ට නොගියදින් අපිට තව චිරාත් කාලයක් මේ ආයතන වලටයි අනෙකුත් නිලධාරීන්ටයි බැන බැන ඉන්න පුළුවන්. අපිට ඕනි කරන ආදායම හම්බ වෙන්නේ නැති වෙයි. එසේ සඳහන් කරමින් මම කැමති අවධානය යොමු කරන්න දැන් මේ රේගු ආඥාපනත යටතේ ඇතැම් සංශෝධන ගේන්නේ ආදායම් උත්පාදනය කිරීමේ අරමුණ පෙරදරි කරගෙන. කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුනාගත්තු ලංකාවේ ජාත්‍යන්තර තලයේ ව්‍යාපාර කරන එක්තරා නිෂ්පාදන ආයතනයක් මම මෙතෙන්දී ඒගොල්ලන්ගේ මම නම කියන්න උනත් දකිලෙන්නේ නැහැ. යුනිලීව ආයතනය HS කෝඩ් එක වෙනස් කරලා එක්තරා අමුද්‍රව්‍ය වර්ගයක් ලංකා අමුද්‍රව්‍ය වර්ගයත් වෙන HS කෝඩ් දෙකක් යටතේ රටට ආනයනය කළා සබන් නිෂ්පාදන කාර්යාවේ නිරත වෙනවා. ඒ වගේම මේ සබන් නිෂ්පාදන කාර්යාවේ නිරත වෙන දේශීය කර්මාන්ත විශාල සමූහයක් තිබෙනවා. ඒ අයට අර කියන පහසුකම නැහැ මේ අමුද්‍රව්‍ය ආනයනය කරන්න. ඒ අය નિયમિત ආකාරයේ HS කෝඩ් එක යටතේ අමුද්‍රව්‍ය ආනයනය කළා සබන් නිෂ්පාදනය කළා වෙනතකට සපයනවා. හැබැයි අර වැරදි HS කෝඩ් එකක් යටතේ වර්ගීකරණය කළා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට රේගු දෙපාර්තමේන්තුවට ඍජුවේම එන්න තියෙන වර්ෂයකට රුපියල් බිලියන 2000ක ආදායමක් අහිමි වෙනවා. මේක කර්මාන්ත අමාත්‍යාංශය හඳුනාගෙන ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්තුමියටත් අතිරේක ලේකම්වරයාටත්. ඒ අය මේක හරියට හඳුනාගෙන ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට මේ තොරතුරු වාර්තා කළා. අංක 23:36 ඇල ඉරක් 69 දරණ 2023 ජූනි මාස 16 වෙනි සිකුරාදා මේ ගැසට් එක නිකුත් කරනවා. මේ ගැසට් එක නිකුත් කරලා මේකෙන් ඉල්ලා සිටින්නේ අලුත් HS කෝඩ් එකක් හඳුන්ලා දීලා අර ජාත්‍යන්තර ආයෝජනය කළ තියෙන අයටත් දේශීය ආයෝජකයන් සියලු දෙනාටම සම තැනලා සලකන බදු ප්‍රතිපත්තියකට එන්න කියලා. ඒ වගේම තමයි බදු අයකර ගැනීමේ ක්‍රියාවලියේදී කෙනෙකුට තමන්ට වාසි වෙන ආකාරයට HS කෝඩ් පාවිච්චි කරලා බහඬ ආනයනය කරන්න තියෙන අවස්ථාව අහිමි කරලා සියලු දෙනා සමාන தත්ත්වේ පත් කරන්න තමයි මේ ගැසට් එකෙන් ඉල්ලලා තියෙන්නේ. කර්මාන්ත අමාත්‍යාංශය මේ નિවර්දිව ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ ගැසට් කළා තිබුණාට මුදල් අමාත්‍යාංශයෙන් මුදල් කාරක සභාවේ සභාපතිතුමත් එක්ක මම සාකච්ඡා කළා. මුදල් කාරක සභාවට මේ පිළිබඳ નિවර්දි ජස්ටිෆිකේෂන් එක ලබා දීලා නැහැ. කාරක සභාවෙන් අනුමත කරන්න ඕනි සාධාරණීකරණයේ තොරතුරු සහිතව ඉදිරිපත් නොකිරීම නිසා කාරක සභාව මේ අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඊළඟට වෙන්නේ මොකද්ද? ඊළඟට කාරක සභාවට චෝදනා කරනවා මෙන්න කාරක සභාව මේක අනුමත කළේ නැහැ කියලා. හැබැයි වැරද්ද තියෙන්නේ කොයිද? වැරද්ද තියෙන්නේ මුදල් අමාත්‍යාංශය මේක નિවරදි ආකාරයට ජස්ටිෆිකේෂන් එක සාධාරණීකරණය කළා තොරතුරු තහවුරු කරලා දීලා නැහැ. ඒ නිසා මම කියනවා මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කොහේ හරි රැඳී ඉන්නවා ඇති. ඒ වගේම මුදල් ලේකම්තුමා මේවට සවන් දෙනවා ඇති. මේ කූඩු ඇතුළෙත් ඇති මුදල් අමාත්‍යංශයෙන් ආපු නිලධාරීන්. ඒක නිසා තමුන්නාන්සේලා මේ කාරක සභාවට එකක් කියලා රටට තව එකක් කියලා ආයෝජකයන්ට තව එකක් කියලා අපිට තව එකක් කියන්නේ නැතුව කරුණාකරලා මේ ඉදිරිපත් කරපු ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන් ආකාරයට નિවරදිව මුදල් කාරක සභාවට තොරතුරු වාර්තා කරලා මේක ඉදිරිපත් කරන්න. මේක විශාල බදු වංචාවක් වළක්වන ක්‍රියාවලියක් වගේම දේශීය කර්මාන්ත ශේත්‍රයේ ආයෝජකයන් ගණනාවකගේ ආරක්ෂාවක් සැලසෙන ප්‍රතිපත්ති සම්පාදනයක් මේක තියෙන්නේ. ඉතින් මම මේ කාරණාව බලු මුරාසනාඩු උඩ මන්ත්‍රීතුමනි ඉදිරිපත් කරන්න හේතු වුණේ මෙහෙම තමයි ඇතම් ප්‍රතිපත්ති හදන්නේ. දැන් අද අපි එකඟ වුණා හරි නොවුණා හරි මූල්‍ය ස්ථාවරත්වය මහ බැංකු උපදේශන ක්‍රියාවලිය මහ බැංකුව අනුගමනය කිරීම තුළ මහ බැංකුව විසින් ඇති කරලා තිබෙනවා. ඊළඟට ඒ කියන අරමුදයෙන් ගොඩ එනකොට ආර්ථික ස්ථාවරත්වය ඇති කළා, ආර්ථික සංවර්ධනය ඇති කළා, ජාතික ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනි, සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශේත්‍රය ආයෝජනයක් දිරිගන්වලා විදේශ විනිමය උපයන අපනයන ශේත්‍රයට ප්‍රසාරණයක් ඇතිවන ආකාරයට කර්මාන්ත ශේත්‍රයේ පුරෝකථනය කරන්න මොකද්ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඉදිරිපත් කළ දින වැඩසටහන. අපි ඒ එක එක කාරක සභාවවලදී දකිනවා, විවිධ වැඩසටහන්වලදී දකිනවා. එහෙම වැඩසටහනක් අද වෙනකන් ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යාංශය අපෝසත් වෙලා තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ මේ එකතු කරන බදු ආදායමෙන් 54%ක ඉලක්කයක් කරා කමායන දෙපාර්තමේන්තුව. අපි පහුගිය දවස්වල මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගලලා සාකච්ඡා කළා අපේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ අධීක්ෂණ කාරක සභාවට. මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් අතර මේ අවුරුද්දට එක රැස් වීමයි තියලා තියෙන්නේ. එතකොට මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රජයේ බදු ආදායමෙන් 54%ක් ලබා දෙන මේ ආයතනයේ කොමසාරි ජෙනරාල්වරයා මුදල් අමාත්‍යාංශයට ගෙනල්ලා අසා කිරීමෙන් පමණක් මේ ආදායම් ඉලක්ක ලබා ගන්න පුළුවන්ද? මේ රැමිස් එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා, බයිල් ඕපනින් එක පිළිබඳව ප්‍රශ්න තියෙනවා, මානව සම්පත් පිළිබඳ ප්‍රශ්න තියෙනවා, තාක්ෂණය පිළිබඳ ප්‍රශ්න තියෙනවා.
තමයි මිනිත්තු දෙකකට කාලයක්.
ස්තුතියි. මේ 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 මේවා පිළිබඳ අවධානය යොමු කරන්න ඇයි බැරි? ඒක නිසා මේ අපිට පේන දේ තමයි දරු ජනාධිපතිතුමා මේක පිළිබඳව හිතාගෙන ඉන්නව නම් මුදල් අමාත්‍යාංශය මේ වැඩේ කරනවා කියලා. මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිවරයාත් සමගම මේ රජය ඇදගෙන යන්නේ වෙනත් විනාශකාරී අභිමුඛයකට කියන එක අපිට පැහැදිලි කරන්න කියන්න සිද්ධ වෙනවා මෙතෙන්දි කනගාටුවෙන් උනත්. ඒ නිසා මේ නිලධාරින්ට විතරක් බාර දීලා මේක බලාගෙන හිටියොත් ආණ්ඩු පක්ෂේ ගරු ඇමතිතුමනි, ආණ්ඩු පක්ෂේ ගරු මන්ත්‍රීතුමනි, තමුන්හන්සේලාටවත් අපිටවත් නැවත ගොඩ දාන්න පුළුවන් තැනකට නෙවෙයි මේ ආර්ථිකය යන්නේ. ඒක නිසා මේ සුදු කරපටිය දාගෙන කාමරට වෙලා ඉන්න ගමේ දුප්පත් ගොවියගේ කම්කරුවගේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ප්‍රධාන කර්මාන්ත කරුවගේ නිෂ්පාදනයේ දිරිගන්නන ආයෝජනයේ දිරිගන්නන වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන මේ ක්‍රියාවලියෙන් මේ ආර්ථිකය ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ ගැසට් 1000ක් ගහලවත් හොයන ආදායම ආයෝජන මාර්ග වලට යොමු කරන වැඩපිළිවෙල හදන්නේ නැත්නම් අපි මෙතන අනපන සම්මත කළා ආණ්ඩුවට සහාය දක්වලා අපි විවේචනය කළා අඩුපාඩු පෙන්වලා දීලා මේ සකස් කරන එකතු කරගන්න ආදායමෙන් වැඩක් ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා තප්පරයක් දෙන්න මේ කියන වැඩපිළිවෙල වහාම ආරම්භ කරන්න. එහෙම ආරම්භ නොකරන තත්ත්වයක් තුළදී අපිට ආදායම් ඉලක්ක ළඟා කරගන්න හම්බ වෙන්නේ නැහැ. ආර්ථික සංවර්ධනය අත්පත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට ආර්ථික අරමුදයකට නැවත මුහුණ දෙන්න සිද්ධ වෙන එක විතරයි සිත් වෙන්නේ. ඒ නිසා මම අවධානය යොමු කරනවා කරුණාකරලා මේ ආයතනවල තියෙන අකාර්යක්ෂමතාවයේ මැඩ පැවැත්වීම සඳහා සුදුසු ක්‍රියා මාර්ගවලට යන්න අපේ කමිටු වලින් අපි ඕනෑ තරම් නිර්දේශ ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කර්මාන්ත අමාත්‍යාංශය එකක් කියනකොට මුදල් අමාත්‍යාංශය තව එකක් කියලා මේවා එකකට එකක් දෂ්ටණය වෙන ආකාරයට ගැටුම් ඇති වෙන ආකාරයට කටයුතු නොකර එක ප්‍රතිපත්තියකින් ඉඳගෙන කටයුතු කළා මේ අවශ්‍ය ආදායම බදු වංචාකාරයන්ගෙන් රැස් කරගන්න ක්‍රියා මාර්ග වලට යන්න කියලා ඉල්ලා සිටිමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. බොහොම
ස්තුතියි. ඊළඟට හොනරබල් ඩොක්ටර් හර්ෂ ඩි සිල්වා, you have 13 minutes.
බොහොම ස්තුතියි කාර්ක සභා සභාපතිතුමනි. අද අපි සාකච්ඡා කරන්නේ මේ බදු සම්බන්ධයෙන්. නමුත් ඊට වඩා මම හිතන්නේ එහා ගිය කාරණාවක් සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි මේ සියලු දේ පිළිබඳව ස්ටඩි එකක් කරලා IMF එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ ගවර්නන්ස් ඩයග්නොස්ටික් ඇසෙස්මන්ට් කියලා රිපෝට් එක. මේක කියවුවහම අත වශයෙන්ම ලැජ්ජා සහගත හිතෙනවා රටක් හැටියට. මොකද මේකේ තියෙනවා රජයේ බොහෝ ආයතන ඉහළ ඉඳන් පහළටම අතිශයින් දූෂිතයි කියලා. දැන් IMF එකේ දෙවනි වාරිකය නොලැබීමට හේතු ඉදිරිපත් කරාම ඒ කට්ටිය කියලා තියෙනවා ඔව් ආදායමේ යම්කිසි අඩුවීමක් තියෙනවා, ඔව් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ජාත්‍යන්තර වශයෙන් තාම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලැබිලා නැහැ, සහ තුන මේ ගවර්නන්ස් යහපාලනය පාලනය දූෂණය සහ වංචාව නැති කිරීම අවම කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන නැහැ කියලා. එතකොට IMF එකේ අපිට ලැබෙන්න තියෙන මුදල ලැබුණ නැත්නම් තවදුරටත් මේ ප්‍රශ්නේ බැර අරුම් වෙනවා. විපක්ෂයේ සමහරුන් මේක නවත්තන්න උත්සාහ කරනවා කියලා චෝදනා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි ඒක එහෙම නෙමෙයි බලන්න ඕනේ. අපි බලන්න ඕනේ දැන් 16 පාරක් IMF එකට ගිහිල්ලා IMF එකට කොලේ වහලා, ලෝකෙට කොලේ වහලා, ජනතාවට කොලේ වහලා, පාර්ලිමේන්තුවට කොලේ වහලා මේ කරපු වැඩපිළිවෙල වල නිසා තමයි මේ ප්‍රශ්නේ දුර දිග යන්නේ. ඉතින් දැන්වත් අපිට අපි කියනවා තිත්ත බෙහෙත් බොන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මොවුන් දීලා තියෙනවා නිර්දේශ 16ක්. ඒ නිර්දේශ 16 මම කෙටියෙන් කිව්වොත් පළවෙනි එක තමයි මේ අල්ලාසා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ කොමසාරිස්වරු නම් කිරීමට ස්වාධීන දූෂණ විරෝධී උපදේශකයන් සැදුම්ලත් උපදේශන කමිටුවක් හදන්න ඕනේ කියලා. මොකද දැන් අපි දැක්ක තාම මේ කට්ටිය පත් කරලා නැහැ. ඒක නොවැම්බර් 23 නොවැම්බර් වෙනකොට කරන්න ඕනේ. දෙක, දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒ කියන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමතිවරු වගකීම් වත්කම් ප්‍රකාශ තෝරාගත් වෙබ් අඩවියක 2024 ජූලි වෙන විට ප්‍රසිද්ධ කරන්න ඕනේ. එතකොට මේ ඉන්න සියලු දෙනාගේ වත්කම් මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන් විදියට කරන්න පුළුවන්. මේ වාර්තාවේ තියෙනවා ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවෙන් 12 දෙනයි විතරයි කියලා මේක කරලා තියෙන්නේ. 225ක් ඉන්නවා. 12 කරලා තියෙන්නේ. ඒතකොට තව සෑහෙන ප්‍රමාණයක්ගේ සහ මෙතනින් එළිය ඉන්න ජනාධිපතිවරයාගේ වත්කම් බරකම් ප්‍රකාශය ජූලයි 24 වෙනකොට දාන්න. ඊට පස්සේ අපරාධ නීතියේ ප්‍රතිපාදන බලාත්මක කරන්න ඕනේ අප්‍රේල් මාසයේ වෙනකොට එන අවුරුද්ද. ජාතික විගණන පනත සංශෝධනය කරන්න ඕනේ අගෝස්තු මාසයේ වෙනකොට එන අවුරුද්ද. සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්ව ලයිස්තුව සකස් කිරීම සඳහා නීති අවසන් කර ක්‍රියාත්මක කරන්න ඕනේ අප්‍රේල් 24ට කලින්. 6. ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතිය 2024 දෙසැම්බර් වෙනකොට ක්‍රියාත්මක කරන්න. ප්‍රසම්පාදනය ගැන අපි කතා කරානේ. අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොහොමද ඉමර්ජන්සි ප්‍රොකියුමන්ට් කරේ කියලා දවස් 3ක් තිස්සේ නමුත් වෙච්ච දෙයක් නැහැ. දැන් මෙන්න මේකේ කියලා තියෙනවා. මීට පස්සේ එන අවුරුද්දේ අප්‍රේල් මාසේ එන අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. 7. තරගකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් වර්ධනය කර ගැනීම පිළිබඳ වාර්තාවක් 24 දෙසැම්බර් වෙනකොට වෙබ් අඩවියක පළ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අවම තරගකාරීත්වයක් තියෙන ආයතන 10ක් තියෙනවා. ඒ 10 සම්බන්ධයෙන් තමයි වැඩිම අවධානයක් යොමු කරන්න ඕනේ. 8. 2024 මාර්තු මාසයේ සිට රුපියල් බිලියනකට වැඩි සියලු රජයේ ප්‍රසම්පාදන ගිවිසුම් ආයෝජන මණ්ඩලයේ යටතේ බදු විරාම හිමි වූ සියලු සමාගම් වල නම් බදු විරාම මගින් අහිමි වූ බදු ප්‍රමාණය සුඛෝපභෝගී භෝගී වාහන ආනයනය කිරීමේදී ආයතන වලට ලැබුණු බදු සහන වෙබ් අඩවියක ප්‍රසිද්ධ කරන්න ඕනේ සර්චබල් විදියට. මේ තොරතුරු මාස 6කට සැරයක් අපි යාවත් කාලීන කරන්න. මේක තමයි දීලා තියෙන කොන්දේසිය. මේව වැරදිද? කාට හරි කියන්න පුළුවන්ද මේ IMF එක මේ ලංකාවේ ආර්නුවත් එක්ක වෙන එකඟතාවයේ වැරදි කියලා? මේව වසන් කරන්න පුළුවන්ද? ඒ නිසා ඒක තමයි 8-9 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියක් අගෝස්තු මාසේ එන අවුරුද්ද වෙනකොට හදන්න ඕන. 10. විනිවිදභාවයක් ඇතිවන තුරු උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අයදුම්පත් අත්හිට වීම හෝ නතර කිරීම. හරි, මේ කියන්නේ මොකද්ද? වහාම මතක ඇති ගරු සභාපතිතුමා මේ ළඟදී අපේ මුදල් කාරක සභාවේ එක ආයතනයකට දුන්නා අවුරුදු 17කට බදු විරාමයක්. මම එක ප්‍රශ්නයක් ඇහුවේ, මේකෙන් රජයට අහිමි වන බදු ප්‍රමාණය කුමක්ද? ඔවුන් දැනගෙන හිටියේ නැහැ. අන්තිමට මට ගහලා මෙතනින් මාව එළියට දාන්න උත්සාහ කරා මුදල් සහායක සභාවේ සභාපති හැටියට. දැන් මෙන්න මේක IMF එකේ කොන්දේසියක් හැටියට දීලා තියෙනවා. බදු ටැක්ස් රිබේට් දෙනවා නම් ඒකේ කොස්ට් එක, ඒකෙන් අහිමි වෙන බදු ප්‍රමාණය රට දැනගන්න ඕනේ. ඊළඟට 11. නිසි පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අමාත්‍යවරයාට බදු හඳුන්වා දීම වැළැක්වීම සඳහා බදු නීතිය සංශෝධනය කරන්න ඕනේ එන අවුරුද්ද අගෝස්තු වෙනකොට. ඒක තමයි වලේබොඩ මන්ත්‍රීතුමා කතා කරේ, ඒක තමයි පාට්ලි ඇමතිතුමා කතා කරේ. දැන් හැමදාම මේක වෙනවා. සීනි බදු වංචාව රුපියල් 50 ඉඳලා 125ට ගෙනාවේ කවදද? ඇමතිවරයාගේ අභිමතය පරිදි මිඩ්නයිට් ගැසට් එකෙන් කරාවේ. ඒ මේ වාර්තාවේ තියෙනවා මාස 5කට පමණක් ඒ ගැසට් එකෙන් පස්සේ භාණ්ඩාගාරයට වෙච්ච පාඩුව රුපියල් බිලියන 16යි කියලා. රුපියල් මිලියන 16000ක්. හැබැයි අද වෙනකොට 105ක් මේ කට්ටියගෙන් එකතු කරගෙන නැහැ. කවුද මේ කට්ටිය? කාටද මේ අභිමතය තියෙන්නේ? මේ කට්ටියට මෙහෙම පැහැර හැරලා යන්න දෙන්න. අපි දැක්කා සිමෙන්ති වලට වෙච්ච දේ, අපි දකිනවා තිරිගුපිටි වලට වෙච්ච දේ. දැන් වලේබඩ මන්ත්‍රීතුමා කතා කරා සබන් ප්‍රශ්නයක් පිළිබඳව. ඒ නිසා මේකේ තියෙනවා, මම ගරු සභාපතිතුමා ඔබතුමාට මේකේ පෙන්වන්න අවශ්‍යයි. මේකේ 84 වෙනි පිටේ හොඳ කතාවක් තියෙනවා. ඒ තමයි මේකේ කියනවා මේ ලෝකේ කොහෙවත් නැති වෙන විදිහට තමයි මේ ස්පෙෂල් කොමෝඩිටි ලෙවි එක දාන්නේ. ඇමතිවරයාට ඕන විදිහට ඕන දවසකට ඕන වෙලා ඕන ප්‍රමාණයකට බද්ධ වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව. පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොහොම හරි මේක ෂේප් එකේ පාස් කරගන්නවා. එහෙම නෙමෙයි, මේකේ තියෙනවා මේ පාර්ලිමේන්තුවට නම් තියෙන ව්‍යවස්ථාවෙන් දීලා මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒ රෙකමෙන්ඩේෂන් එකක් හැටියට දීලා තියෙනවා. මින් මතුව මේ විදියට රෑ 12 ගැසට් ගහලා බදු වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටවන්න ඕනේ. ඒක ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය සහිතව කරන්න ඕනේ කියලා. 12. ආදායම් රැස් කරන සෑම දෙපාර්තමේන්තුවකම වංචා දූෂණ වැළැක්වීම සඳහා ඒවා තුළ කෙටිකාලීන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේකේ ඉතාමත්ම පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා අල්ලස් දූෂණ කොමිසම සහරහා අපරාධ නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ මේ හොරුන්ව. මේ වංචාකාරයන්ව දෙසැම්බර් මාසේ 23 වෙනිදා 23 දෙසැම්බර් වෙනකොට ඊළඟට දෙසැම්බර් එන මාසේ වෙනකොට අප්ඩේට් එකක් ඕනේ. එහෙමනම් මේ රජයට දැන් මේ IMF එකත් එක්ක ඉස්සරහට යන්න නම් දෙවනි ට්‍රාන්ච් එක ලැබෙයි තව මාසෙකින් දෙකකින්. ඒක කොහොම හරි ගොඩ දාගන්නේ. නමුත් තුන්වෙනි ට්‍රාන්ච් එක එන්න කලින් මෙන්න මේ සියලු දේවල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම IMF එක කිව්වා there are corruption vulnerabilities in Sri Lanka. You have to stop them. ඒ කියන්නේ මේ සල්ලි මිනිස්සු අමාරුවෙන් ගෙවනවා. ගෙවා ගන්න බෑ. වේල් තුනක් ගන්න බෑ. වෘත්තීය වේදියෝ රට දාලා යනවා. කර කියා ගන්න දෙයක් නැහැ. නමුත් මේ විදියට මුදල් ගසා කනවා නම් ඒ ගසා කන මිනිස්සුන්ට කිසිම විදියකට අපරාධ නීති යටතේ දඬුවම් දෙන්නේ නැත්තම් මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ඇති වැඩේ? ඉතින් ඇත්ත වශයෙන්ම මේ IMF එක කරන්නේ නරක වැඩක් නෙමෙයි. IMF එක කරන්නේ හොඳ වැඩක්. ඒක තමයි අපි එදා ඉඳන්ම IMF එකත් එක්ක මේ වැඩ කටයුතු ඉස්සරහට අරන් යන්න ඕනේ කියලා කිව්වේ. මොකද මොනිටර් කෙනෙක් වගේ දැන් මේක බලන් ඉනවා. බේරිලා යන්න, පැනලා යන්න, ලිස්සලා යන්න ආන්දා වගේ මීට පස්සේ කරන්න ලැබෙන්නේ නැහැ. 13 සේවක අර්ථසාධක අරමුදල සහ මහ බැංකුවේ ඍජු කළමනාකාරීත්වයෙන් ගලවා ගැනීම සඳහා කැබිනට් යෝජනාවක් 24 ජූනි වෙනකොට ඉදිරිපත් කරන්න ඕන. මෙතන තියෙන්නේ ලබන්දියාවන්ගේ ප්‍රශ්නයක්. You know what happened? It's conflict of interest honorable sir. දැන් බලන්න දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කිසිම සේවකයෙක්ගෙන් අහන්නේ බලන්නේ නැතුව මහ බැංකුව විසින් ඒක බාරගත්තා. හරි, එතන බොහෝ ගැටලු තියෙනවා. ඇයි මේ සම්පූර්ණ බර සේවකයන් මත අතෑරියේ කියලා අපි ඒකට විරුද්ධ වුණා. නමුත් මෙතන තියෙන්නේ ලබන්දියාවන්ගේ ගැටලුවක්. ඒ නිසා ඒ ප්‍රශ්නේ ජූනි 2024 ජූනි වෙනකොට ඉවත් කරගන්න කියලා මේ කොන්දේසියක් දාලා
තියෙනවා.
14 බැංකු අංශය සහ මූල්‍ය අංශයේ අධීක්ෂණය සඳහා වන නීති සහ රෙගුලාසි තර කරන්න කියලා දිනවා. දැන් හැමෝම කියනවා දැන් මම දැක්ක WhatsApp එකක් යනවා මේ මහජන බැංකුවේ මෙන්න බිලියන මෙච්චර ගාණක් කපා හැරලා. ලංකා බැංකුවේ මෙන්න මෙච්චර බිලියන ගාණක් කපා හැරලායි කියලා. දැන් මෙතන කපා හැරියද නැද්ද කියන එක පස්සේ කතා කරන්න පුළුවන්. නමුත් කවුද මේ බැංකුවල අධ්‍යක්ෂකවරු? මේක කියනවා කොහොමද මේ අධ්‍යක්ෂකලා මේ බැංකුවලට දාන්නේ? කවුද තෝරන්නේ? ඇමතිවරයාගේ බෑනද නැත්නම් ඔහුගේ යාළුවද? මේකට ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. පුද්ගලික බැංකුවල නම් ඒ ඩිරෙක්ටර්ලා පත් කරන්නේ ෆිට් ඇන්ඩ් ප්‍රොපර් රෙගුලේෂන් එකක් තියෙනවා. නමුත් රජයේ බැංකුවල මේ රජයේ බැංකුවල තමයි මේ මුදල් පැහැර හරලයි කියලා කියන්නේ. එහෙනම් කවුද මේ අධ්‍යක්ෂකවරු පත් කරන්නේ? කොහොමද පත් කරන්නේ? ඒ අධ්‍යක්ෂකවරුන් පත් කිරීම පිළිබඳව නිර්දේශ මාලාවක් මේ IMF එකෙන් දීලා තියෙනවා. ඊළඟට 15 2024 දෙසැම්බර් වෙන විට අන්තර්ජාල ඩිජිටල් ඉඩම් ගොනුවක් විවෘත කිරීම සහ එම තොරතුරු වෙබ් අඩවියක පළ කිරීම. හැමදාම කතා කරනවා. හරි, අතන ගොඩ කරා, මෙතන ගොඩ කරා, අරක හොරෝප්පුවල් ලියාගත්තා, ආණ්ඩුවේ ඉඩම කෙනෙක්ට වැටක් බැඳගත්තා. හරි, මේක වෙන්නේ. අද මම දැක්ක මද්‍ර මන්ත්‍රීතුමාත් මේ සම්බන්ධයෙන් උදේ ප්‍රශ්නයක් පැන නැගුවා. ඇත්ත වශයෙන්ම MCC එක හරහා කරන්න ගිය ඔන්න ඔය ටික තමයි. They were going to create a cadastral register. මේ රටේ cadastral register ගන්න. ඒ කියන්නේ deed එක. ඒ කියන්නේ මොකද ඔප්පුව එක තැනක තියෙනවා. Survey plan එක තව තැනක තියෙනවා. Survey plan එක අවුරුදු ගාණක් තිස්සේ නැති වෙනවා. ඔප්පුව අවුරුදු ගාණක් තිස්සේ නැති වෙනවා. File එක යටට යනවා. පගා දෙන්න ඕනේ. එහෙම තමයි මේ රටේ වෙන්නේ. එතුමා කියන කතාව හරි. ආයෝජකයොන්ට බැරි නම් තමන්ගේ ඉඩමේ ඔප්පුව නිරවුල්ව ලබා ගන්න. ඔවුන් ආයෝජනය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක නිර්දේශයක් හැටියට දීලා තියෙනවා කරන්න ඕනේ. එන අවුරුද්දේ ඉවර වෙන්න කලින් අවසාන වශයෙන් 16 වෙනි කාරණාව තමයි අධිකරණ සේවා. I'm finishing. 16 වෙනි කාරණාව තමයි අධිකරණ සේවා කොමිසමේ ධාරිතාවයේ වර්ධනය කිරීම සඳහා එහි සම්පත් හා කුසලතා පුළුල් කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කරන්නේ කියලා තියෙනවා. දැන් මේ ඔක්කොම මේක තමයි 16. මේ 16 තමයි දැන් ආණ්ඩුවට දීලා තියෙන්නේ. මෙව තමයි අලුත් කොන්දේසි. දැන් මේවා පිළිගන්නවද නැද්ද කියන එක රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාගේ පොහොට්ටුවේ ආණ්ඩුවේ කාරණාව. මේවා කවුරු හරි මෙතන මේ 225 කවුරු හරි කියනවද මේ එකක් හෝ වැරදි කියලා? මට ඉන්නවනම් කොන්ද පණ තියෙන මිනිහ මිනිස්සෙක් මෙතන නැගිටලා කියන්න මේ එකක් හරි වැරදි කියලා. කවුද කියන්නේ? මම බලනවා වටේටම කිසි මිනිහෙක් නැගිටින්නේ නැහැ. ඒ කියන්නේ සියලුම දෙනා මේකට ඇත්ත වශයෙන්ම බයයි, එකඟ වෙන්න සිද්ධ වෙනවා. හරි, අවසාන වශයෙන් මම කියලා තියෙනවා එකඟ වුණා විතරක් නෙමෙයි. I am stopping in 30 seconds sir. සිද්ධ වෙනා විතරක් නෙමෙයි, මෙව්වා ප්‍රොසිකියුට් කරන්න ඕනේ. ඉන්ඩිපෙන්ඩන් ප්‍රොසිකියුෂන් සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්වාධීන නීති පැවරීමේ කාර්යාලයක් අවශ්‍ය වෙනවා. මොකද මේ දේශපාලන බලය තියෙන පුද්ගලයෝ තමයි මේ දූෂණයට අහුවෙන්නේ. නමුත් ඔවුන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් නම් ඔවුන්ට ඒව යටගහන්න එහෙම වෙන්න දෙන්න බෑ කියලා තියෙනවා. මේක තමයි අවසාන නිර්දේශය ගරු වෙල්ගම ඇමතිතුමා IMF එකෙන් දීලා තියෙන්නේ. ඒ නිසා මේ බෙහෙත් ටික අමාරුයි. හැබැයි මේ බෙහෙත් ටික බොන්න බැරි නම් මේ රට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා බොරුවට සමහරු කියනවා IMF එක ඕනේ නැහැ අපිට පුළුවන් තනියෙන් කරන්න. එහෙම දෙයක් නැහැ. හරි, ඒ කට්ටියට එහෙම දෙයක් තියෙනවා නම් කියන්නේ කියන්නේ. නමුත් අපි අපේ ආණ්ඩුවේ ඊළඟ අවුරුද්දේ පිහිටවන අපේ ආණ්ඩුවේ අපි IMF එකත් එක්ක සාකච්ඡා කරනවා. අපි IMF එකත් එක්ක පැනලා IMF එකට එපා කිව්වේ පැනලා ගියේ නැහැ. අපි ඇත්ත කතා කරලා ඔවුන් සමග සාකච්ඡා කළා. ඒ අවශ්‍ය වෙනස්කම් කරලා මේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියමින් වැල කාලය දුන්නට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොන්නපල් වසන්ත යාප බණ්ඩාර, you have 8 minutes.
ගරු සභාපතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ පනතකුත් ඇතුළත් වන මේ අද දවසේ විවාදයට සහභාගී වීම වැදගත්. මං හිතනවා සෞඛ්‍ය අමාත්‍යතුමා අද උදෑසන ඉතාමත්ම ප්‍රාථමික වචන භාවිතා කරමින් අප ඇමතුවා මං දන්නවා එතුමා මීට මොහොතකට කලින් සභාවෙන් එළියට ගියා. කොහේ හරි දෙකට බලාගෙන ඇති. ගරු ජනාධිපතිතුමත් මං දන්නවා අද මේ ශාලාවෙක් තැනක මේක බලනවා. මම සෞඛ්‍ය අමාත්‍යතුමාට කියනවා ඔබ උදේ නගපු චෝදනාව චමෝදි ජයරත්න මැතිනි ඒ දියණියගේ මරණය, ඒ වගේම සඳුනි මදුෂිකාගේ මරණය ආදි වශයෙන් මේ රටේ අහිංසක මිනිස්සු 27කට වැඩි ප්‍රමාණයක් වැරදි බාල ඖෂධ භාවිතා කරලා ලබා දීලා ඒ අයව මරා දැමීමකට පත් කිරීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාර අමාත්‍යවරයාගෙන් එදා ප්‍රශ්න කිරීම අසාධාරණයි කියලා තමයි එතුමා අපිට කියවුවේ. මම ඔබතුමාට කියනවා, ඔබතුමා කියනවා වාහනයක් යවලා ඒ අය ගෙන්නන්න මමත් වෛද්‍ය කාවින්ද ජයවර්ධනත් කටයුතු කරා කියලා. අවංකව මම කියනවා ගරු සභාපතිතුමනි, මෙරටේ සෞඛ්‍ය අර්බුදයෙන් පීඩා විඳින 70කට අධික ප්‍රමාණයක් අර අක්ෂි කාච නිසා සමහරු ඇස්සන්ද වෙලා සමහරු බරපතල ආසාත්මිකතාවකට පත් වෙච්ච අය වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙන් අපිට පුළුවන් නම් හැම නිවසකටම ගිහිල්ලා මේ පිළිබඳ තොරතුරු හොයලා බලන්න. අපට ජනතා වරමක් දුන්නේ ඒ වෙනුවෙන්. මේකට වෙලා පිස්සු නටන්න මේවා නිදා ගන්න නෙවෙයි අපිට වරම දුන්නේ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, අපි මේ වේදිකාවේ කතා කරපු ඒ සෞඛ්‍ය ප්‍රශ්නේ වෙලාවේ මෙරටේ සුවහසක් මිනිසුන්ට අපි කියනවා සවිඥානිකව බලන්න කියලා. මොකද්ද අපි ඉදිරිපත් කරේ? අපි ඉදිරිපත් කරපු කාරණාව අමාත්‍යතුමා හිතනවා නම් මම වග කියන්න ඕනේ නැහැ කියලා. මම ඔබතුමාගේ එක දෙයක් අහනවා. කෞෂි කියන ඉන්දියානු සමාගමත් ඒ වගේම තමයි සේවරිට් කියන සමාගමත් ඔය දෙක ඉල්ලුවා අර වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් යටතේ ඒ අය රටට ඖෂධ ලබා දීම සඳහා. එතකොට මොකද කරේ? මේ අය ලිපියක් යොමු කරනවා අපේ අමාත්‍යතුමාට. ඒ ලිපියෙන් ඉල්ලීමක් කරනවා 17 වෙනිදා දෙසැම්බර් පෞගි 2022 එන්න ඉන්දියාවේ චෙන්නායි වල තියෙන අපේ සමාගම් බලන්න කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශ ලිපි ශීර්ෂ බලනකොට තියෙනවා මේ ගමන පිළිබඳව ඒ සියල්ල. එතකොට මේ දෙදෙනා, ඒ කියන්නේ NMR ගේ CEO අපේ අමාත්‍යතුමා චෙන්නායි වලට යනවා. ඒකේ චෙන්නායි වලට ගිහිල්ලා ICT කියන ඒ හොටෙල් එකේ තමයි එයා නවතංගා. එතකොට මෙතන ලැබදියවන් අතර ගැටීමක් ඇති වෙන්නේ නැද්ද? මම කියන්න ගරු අමාත්‍යතුමනි, මේ මොහොතේ මේ වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් දෙනවා කියන එකම බරපතල තත්ත්වයක් මතයි එක ලබා දෙන්නේ. මේකෙදි අර රටට ඖෂධ ලබා දෙන එවැනි සමාගම් ගණනාවක් අතර මේ ඇත් එක්ක කූටැලි වෙන්න අමාත්‍යවරයාම අසාධාරණයි. ඒ නිසා මේවා තේරුම් ගන්න ගරු සභාපතිතුමනි, මේ தත්ත්වය බරපතල தත්ත්වයක්. කස්ටම් එකන මේ කට්ටියට ලියුම් දෙන්න ඕනේ, වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලියුම දෙන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? මේ NMR ගේ CEO අපි දැඩි චෝදනාවක් කෙල්ල කරනවා. මෙයා පාවිච්චි කරනවා ලිපිසිය නැත්නම් අර සීල් 4ක් පාවිච්චි කරනවා. මේ 4මම සභාගත කරනවා. අතිගරු ජනාධිපතිතුමනි, මේ පිළිබඳව දැඩි පරීක්ෂණයක් CID එකට එහා ගිහින් පරීක්ෂණයක් කරන්න. මේක
එක සමහර වෙලාවට මෙතුමගේ දාලා තියෙනවා ඩිසිග්නේෂන් එක සමර්ථනක අස්සන නැහැ සමර්ථනක තියෙනවා අස්සන තියෙනවා තනතුර තියෙනවා මේ නමගම නැහැ මේ ලිපි ශීර්ෂ දාලා මාධ්‍ය හෙලිකරන්න මෙහෙම පුළුවන්ද වංචනික කූටලගෙන ෆෝච් ડોකියුමන්ට් හදන්න මේ වගේ ලිපි ශීර්ෂ තියාගන්න මෙයා ලේසිපාසු මිනිස්සෙක්ද මෙයාවිල NMR ගේ CEO NMR ගේ CEO සභාපතිතුමනි තමන්ට කරන උදව් වලට වරදාන දෙනවා කාට දෙන්නේ මේ NMR ගේ තියනවා මම කියන්නේ මේ ඖෂධ නියාමන අධිකාරිය සභාපති කොහෙ හරි ඉන්නවනම් මේ කූඩුවක ඇහෙනවද මං අහනවා මේ NMR ගේ සභාපතිතුමා මෙයා එයාට මේ හදලා දෙන ලිපි ෆෝච් ડોකියුමන්ට් වලට වර ප්‍රසාදයක් දෙනවා මොකද්ද NMR ගඩ ලැබෙනවා ගාර පහුගිය පහුගිය 19 වෙනිදා ඉඳලා 21 වෙනිදා ඉඳලා තායිලන්තයේ බැංකොක් වල මේ ගියම මේ ගිය සති දෙකකට කලින් කරපු සභාපතිතුමනි මෙයාලට ලැබෙනවා මොකද්ද අර ඖෂධ නිෂ්පාදනයේ පිළිබඳව වැඩමුළුවක් ලබා දෙන්න අපේ NMR ගේ සභාපතිතුමාට කියනවා ඔබතුමා ඔය NMR ගේ ඖෂධ නිෂ්පාදනයේ පිළිබඳ ඒකකයක් තියෙනවා දන්නේ නැත්නම් හොයලා බලන්න ඒ ඖෂධ නිෂ්පාදන අංශයට හම් වෙනවා ස්කෝලර්ෂිප් දෙකක් හම් වෙනවා මොකටද හම් වෙන සභාපතිතුමනි මේ රටේ ඖෂධ නිෂ්පාදනය මේ රටේ ඖෂධවල ප්‍රමිතිය මේක පවත්වාගෙන යෑම වෙනුවෙන් වැදගත් පුහුණුවක් හම් වෙනවා බැංකොක් වලදී තායිලන්තේ කවුද යවන්නේ අර ෆෝච් ડોකියුමන්ට් හදන්න උදව් කරපු පරිපාලන නිලධාරිතුමිය ඇඩෝනෝ නයවන්නේ මං අහන්නේ ඇඩෝනෝ නයවනවද ෆාමසිස්ලට ලබා දෙන ස්කෝලර්ෂිප් එකද ඇයි මේක රට සවාරිද මේව රට සවාරිද සැප ගන්න වෙලාවක්ද ඔස්ට්‍රේලියාවේ හොස්පිටල් වල ඉන්නේ නැති ඒ වගේම සභාපතිතුමනි මෙයා ගිහිල්ලා සුරසම විදුණු ඇති මේ සිංගප්පූරුවට ගිහිල්ලා මම කියන සභාපතිතුමනි මේක මේ මිනි මේ මේක මේ මිනිස්සු අද මිහිදන් වෙනවද ප්‍රතිකාර ගන්නවද කියලා තීරණාත්මක දැනගෙන අවිලා තියෙන්නේ ඒ නිසා ජනතාව අපිටත් චෝදනා කරන කාලයක් අවිලා තියෙන්නේ සභාපතිතුමනි මෙන්න මේක මාධ්‍ය මිත්‍රයන්ගෙන් අහනවා මේක පෙන්වන්න මේ වල තියෙන මොකද්ද සවුත් ඊස්ට් ඒසියා රීජනල් වර්ක්ෂොප් ටු ඇක්සලරේට් technology transfer for local production and improve access to medical product කියලා තියෙන්නේ මේ දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කරන්න දැනුම බෙදා දෙන්න අපිට එන ස්කෝලර්ෂිප් එකක් අර CEO NMR ගේ ඒක දෙන්නේ කාටද ඇඩෝනෝ නට දෙන්නේ ඒක දෙන්න ඕනන්නේ ෆාමසිස්ට් නේද ඖෂධ වේදින් නේද දෙන්න ඕනන්නේ ඖෂධ වේදින්ගේ පුහුණුව වැඩි කරන්න මේ දෙන්න ඕන මේ පුහුණුව දීලා තියන්නේ මේ විදියට අද රටේ ඔක තම සභාපතිතුමානි වෙන්නේ ගොඩක් අය මේ රට ලැබෙන ස්කෝලර්ෂිප් බෙදා ගන්නවා එයාගේ නෑදෑයෝ ගජ මිත්‍රෝ එක්ක ඒ නිසා ඖෂධ නියාමන අධිකාරියේ දූෂණේ හෙලිදරව් කරාට අපිට නරුමයෝ කියලා අද උදේ මටත් කාවින්දටත් අද උදේ ඇමතුමා හොඳට ඇමතුවා ඒ සභාපතිතුමාට කියනවා ඔබතුමාගේ නිර්වද්‍යතාවය ප්‍රකාශ කරන්න ඔබතුමා නිර්වද්‍යතාවය ප්‍රකාශ කරන්න වැරදි ඖෂධ ඇවිල්ලා තියෙනවා මේ වැරදි ඖෂධ වලින් මිනිස්සු පීඩා විඳිනවා ඔබතුමා මොකද කරන්නේ රිපෝට් ගන්න ගත්තා ඔබතුමා මාතලෙන් එක රිපෝට් එකක් ගෙනාවා ඒ වගේම නුවරින් එක රිපෝට් එකක් ගෙනාවා ඒ රිපෝට් දෙකම ඔබතුමා ගෙනාපේවා මම මේ පෙන්වන්නේ මම සභාගත කරනවා ඒ රිපෝට් දෙකේ මේක දාලා තියෙනවා ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි
your time is over
මේක දාලා තියෙනවා මේ විදියට මේ රිපෝට් දෙකම ඇවිල්ලා තන්නි කර වංචනික ෆෝච් ડોකියුමන්ට් එකක් ඇමතිතුමා කියනවා නම් මේ වගේ රිපෝට් එකක් ඇවිල්ලා තියෙනවා කෝ දොස්තර මහත්තයාගේ නම කෝ පර්යේෂණය කරපු ටෙස්ටිං රිපෝට් එක කිසිම රිපෝට් එකක් නැහැ හොඳ බෙහෙත් තියෙනකොට මොකද කරන්නේ රිපෝට් ගේනවා මෙහාට නුවරින් එකයි මාතලෙන් එකයි දෙකේම දොස්තරලා නැහැ සීල් නැහැ මේව කටු ගාපුවා මේ ෆෝච් ડોකියුමන්ට් පෙන්වන්නේ ඇයි අර අර ඖෂධයේ හොඳ එක වැරදි එකක් කියලා ඒක අයින් කරලා තමගේ ගජ මිතුරට ඒ බෙහෙත් ඖෂධ වට්ටෝරුවත් ඇනෝමත් ලබා දෙන්න ඒ සමේරට ජනතාවට අපි කියනවා දූෂිත සෞඛ්‍ය ප්‍රතිපත්තිය එරෙහිව අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා ලබන සතිය සුදිය ඔබතුමාට
ස්තුතියි Honorable Saman Priya Herath, order please. Honorable Mathura Vidhanaka Fossi.
අන්තවාගත
මූලාසනාරූඪ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද මං හිතනවා මට පෙර කතා කරපු වසන්ත යාපා බණ්ඩාර මැතිව මට කතා කරද්දී හිතුනේ ඊළඟ ජනාධිපතිද කියලා. ඒකේ වරදක් නැහැ. මම දන්නේ ඔය උපතුමා හදිසිය අසනීපී හදිසියවත් අසනීපුනොත් එහෙම අපි එකට හිටු මිත්‍රෙක් විදිහට හොඳ නැහැ. මොකද ඔය හෘද ස්පන්දන වේගය වැඩි කතා කරන. ඉතින් ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරමි. විශේෂයෙන්ම අද අපිත් එකට හිටපු සහෘදයෝ මේ කතා කරන්න. එතකොට ඒ වෙලාවේ අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් වේදිකාවල මං හිතන්නේ ඔය අහන්න ඔය විදිහටම අවදි කරා. ඔය අහන්න ඔය විදිහටම අවදි කරා. වියතුන්, උගතුන්, බුද්ධිමතුන් සියලු දෙනාම පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා මහා දැවැන්ත මං හිතන්නේ විශාල හඬක් ඒ වෙලාවේ රට තුල තිබුණා. ඉතින් අද එතුමාලා පාර්ලිමේන්තුවට ආවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරා. ආණ්ඩු පක්ෂේ නියෝජනය කළාද විපක්ෂයට ගිහිල්ලා ඉන්නවා. ඒ වගේම ඒ වෙලාවෙත් මට මතකයි අපි දන්නවා මේ ලෝකෙම වෙලාගත කොරෝනා වසංගතයත් එක්ක තමයි අපි බොහෝ දෙනෙකුට ගනුදෙනු කරන්න සිද්ධ වුණේ. ඒ වගේම මේක ලෝක වසංගත තත්වයක්. ඒ ලෝක වසංගත තත්වයත් එක්ක විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටක් විදිහට අපිට ඒක ඍජුව බලපෑවා. ඒ වගේම අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියද්දිත් ඒ වෙලාවෙත් ඔය ඉන්න විපක්ෂයේ ඉන්න ඔය කෑ ගහන අයියලම තමයි ඒ වෙලාවේ කිව්වේ යන්න එපා, එකට ගියොත් එහෙම මෙහෙම කොන්දේසි දානවා. ඉතින් ඒ කොන්දේසි වලට අපිට යටත් වෙන්න සිද්ධ වෙයි කියලා කාරණේ කිව්වේ ඔය කෑ ගහන අයමයි. ඉතින් හින්දා අපි විශේෂයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ මෙතන කාටවත් වගකීමෙන් බේරෙන්න බෑ. මේ සියලු දෙනාට යම් වගකීමක් තියෙනවා. අපේ කුමාරවෙල්ගම මැතිතුමත් ඉස්සරහා ඉන්නවා. මම හිතන්නේ මේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු උදවිය ඔබතුමාලා ඇතුළු අපි නවකයෝ මේ පාර්ලිමේන්තුවේ අපි නවක දලුද්ද කියන කාරණේ නෙමෙයි වැදගත් වෙන්නේ. අපි සියලු දෙනාට යම් වගකීමක් තියෙනවා. ඒ වෙලාවේ මේ අර්බුදයත් එක්ක ඊට පස්සේ ආව ආර්ථික අර්බුදේ රටේ ජනාධිපතිවරයෙක් ගෙදර ඇරියා. අරගලයක් නිර්මාණය වුණා. අලුත් ජෙනරේෂන් එකක් ගැන තරුණය කතා කරා. එතකොට ඒ ජෙනරේෂන් එක අලුත් ජෙනරේෂන් එක අද හිතන පතර විදිය සම්බන්ධයෙන් ඒ වගේ මේ සිතුම් පැතුම් වලට අද සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවාද කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ විපක්ෂයේ බොහෝ දෙනෙක් අද අවධානයට ලක් කරන්න ඕනේ යම් යම් අයගේ පටු අරමුණු සඳහා උදෙසා මේ තරුණයන්ගේ සිතුම් පැතුම් පාවිච්චි කරා කියන කාරණේ තමයි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් මූලාසනාරුද්ධ ගරු සභාපතිතුමනි මට තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. අද තියෙනවා මම හිතන්නේ අපේ එක් ප්‍රධාන ජාතික පුවත්පතක ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත්. මෙහෙම කියන්නේ කවුද? ලෝක බැංකුව ආර්ථික විද්‍යාඥ රිවර්ඩ් වෝකර් කියයි. මම දන්නේ නැහැ මේ ඇත්තද බොරුද කියන කාරණේ සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. නමුත් අද ප්‍රධාන ජාතික පුවත්පත දිනමුණ පුවත්පතේ තියෙනවා හෙඩ්ලයින් එක. ඒකට උද්දාමනේ තනි ඉලක්කමට වැටිලා. සංචාරකින්ගේ පැමිණීමේ විදේශ සංචිත ඉහළට. පොලී අනුපාතය අඩුයි. විදේශ විනිමය ගලා එනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පැහැදිලි. මන් දන්නේ නැහැ කවුරු ඇත්ත කියනවාද කවුරු බොරු කියනවාද කියලා. විපස්සනා නායකතුමාත් 27 යටදී උදේ ඉඳන් හැන්දෑව වෙනකම්ම මං හිතන්නේ කතා පෙට්ටියේ විතරයි කතා කරනවා. හැබැයි ඊයේ මන් දැක්ක මහින්දානන්ද අලුත්ගම ගෑමතුමා කිව්වා මදුරු කොයිල් එකක් ඉල්ලලා ජනාධිපති ලේකම්තුමාට ලියුමක් බාර දීලා කියලා. අද දැන් ඔය හොරකම් කරනවා කියලා කෑ ගහන අයම තමයි බොහෝ වෙලාවට අපේ කුමාරවෙල්ගම ඇමතුමානි අපේ හිටපු ඇමතුමනි ඔය කතා කරන අය දැන් අර හොරා කවදාවත් තමන් හොරා කියලා කියන්නේ නැහනේ. ඈ හොරා කැමති නැහැ පිළිගන්න තමන් හොරා කියලා. ඒකෝර තවත් ඒකට ගෙන හොරා කියලා. හැබැයි පහුගිය කාලෙත් හොඳට හොරකම් කරපු ඒ වගේ මෙයන් මෙන් දූෂ්‍ය ක්‍රියා කරපු අය. මේක අපි තේරුම් ගත්ත එකම දේ ඒකයි. හැබැයි කතා කරපු හැම වචනයක් පාසා දැන් අපි අර මේ පැත්තෙත් අපේ විපක්ෂ බොහෝ දෙනෙක් කතා කරන හොරකම ගැනනේ. දැන් මේ හොරකම දැන් අපි දන්නවා පරිහපාල නාණ්ඩුව තිබුණා. ඒ ගෙලාවෙත් හොරකම් ගැන කතා කරා. එතකොට අපේ ඔබතුමා හිටියේ අපිත් එක්ක. අපේ නායකෙක් ඔබතුමා අපිත් එක්ක ඉද්දී අපි ඒ වෙලාවෙත් හොරකම් ගැන කතා කරා. හැබැයි අපි කවදාවත් මේ හොරු අල්ලලා හිරේ දාලවත් ඒ අවශ්‍ය දඩුවන් දීලවත් නැහැ. මං කියන්නේ මෙතන අපේ ආණ්ඩු පක්ෂෙත් ඇති එහෙම යම් වැරදි අය කරපු අය, ඔය පැත්තෙත් ඉන්න අය එහෙම කරපු අය කවදාවත් මං හිතන්නේ මේක නිවැරදි වෙලා නැහැ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි රටක් විදිහට අද යම් අනතුරකට මුහුණ පාලා ඉන්නවා. ඒ අනතුර කොතරම්ද කියන කාරණේ තමයි අපි පිළිගැනීම වැදගත් වෙන්නේ. ඒ වෙලාවේ ජනාධිපතිවරයෙක් ගෙදර ඇරියා. ඒ ගෙදර ඇරියට පස්සේ කිව්වනේ හැමෝටම බාර ගන්න කියලා. කවුරුවත් බාර ගත්තේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරපුවම මෙතුමා බාර ගත්තේත් නැහැ. අපි අනුර කුමාර දිසානායක මහත්තයා කතා කරා එතුමා බාර ගත්තේත් නැහැ. තවත් බොහෝ දෙනෙකුට කතා කරා. හැබැයි මේ මිනිස්සෙක් අපේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා මේක බාර ගත්තා. බාර අරගෙන යම් යම් දැන් මේ එතුමාත් ඇවිල්ලා මිනිස්සෙක්නේ. එතුමා ජනාධිපති වුණා කියලා සමහරට එකපාරට යමාමහා පෙළහැර පාන්න බෑ. එතකොට යම් යම් මං හිතන්නේ අද සාධනීය පියවරයන් අරගෙන තියෙනවා. එතකොට අපි තමයි මං හිතන්නේ එතුමාට ආණ්ඩු පක්ෂයක් විදිහට අපි අද හිටියත් අපි විශාල වශයෙන් දෝෂාරෝපණ එල්ල කරා ඒ වෙලාවේ යම් යම් චෝදනා එල්ල කරා. හැබැයි අපි ඒ වෙලාවේ වාග්ගියම බාර අරගෙන අද යම් තැනකට මේක ගෙනල්ලා තියෙනවා. මෙතනදී හිතන්න එපා ඒකින්ද මම අර කාරණේ කිව්වේ හැමෝම චෝදනා කරන්නේ දැන් බදු වැඩ කිරීම සම්බන්ධයෙන් ඇත්තට මගේ තියෙන මීට වඩා වෙන සාධනීය දෙයක් තමයි මං තුල තියෙන්නේ. ඒකට හේතුව තමයි මම හිතනවා මම විශ්වාස කරනවා ඒ වෙලාවේ ගත්ත තීන්දුව වැරදිත් නැහැ හරිත් නැහැ. මොකද කර්මාන්ත ආරක්ෂා වෙන්නත් ඕන. සුරුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා වෙන්නත් ඕන. ඒ ව්‍යවසායකේ ආරක්ෂා කරන්නත් ඕන. හැබැයි බදු අඩු කිරීම තුලින් හිටපු ජනාධිපතිතුමා ඒ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙමුන් නැහැ. ඊට පස්සේ විශාල පීඩන ලැබ මට මතකයි ඒ වෙලාවෙත් ඒ බදු අඩු කරපු වෙලාවේ විපක්ෂ නායකතුමාම කෑ ගැහුවා. ඔය ඉන්න විපක්ෂයේ මන්ත්‍රීතුමාලාම කෑ ගැහුවා ඇයි මේක අඩු කරේ කියලා. හැබැයි වැඩි කරද්දි කියනවා ඇයි මේ වැඩි කරන්නේ කියලා. ඉතින් මං හිතනවා මේක ඇවිල්ලා කටෙන්ද එහෙම නැත්නම් වෙනත් කොහෙන් හරිද කතා කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපිට නවක මන්ත්‍රීවරු විදිහට අද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම සියලු දෙනාට වගකීමක් තියෙනවා. ඒ වගකීමෙන් මිදෙන්න කාටවත් බෑ. අපි හොරු නෙමෙයි. අපි අද සුදු ඇඳන් ඉන්නේ. හැබැයි අපි ආණ්ඩුවේ ඉන්න කාලේ අපි ආණ්ඩු පක්ෂේ ඉන්න කාලේ අපි එහෙම කරේ නෑ කියලා කවුරු හරි අමතක කරලා තියෙනවනේ ඒක බරපතල චෝදනාවක්. බරපතල වැරැද්ද. ඒ හින්දා ඒ නිවැරදි වෙන්න නම් අපි පෙර කරපු වැරදි. ඒ වගේම ඒව නිවැරදි කරගෙන රටයම් තැනකට ගේන්නට සියලු දෙනාම එකතු වෙලා වැඩ කරනවාද? එහෙම නැත්තම් දැන් අපි දන්නවනේ ගං වතුරක් ආපුහම ඒ ගං වතුරේදී සමහර ලාවට කොටේ මොකද්ද බල බල ඉන්නේ නැහනේ අපි. ගං වතුර ආ මේ බුරුත කොටයක්ද තේක කොටයක්ද එහෙම නැත්තම් වෙනත් කොටයක්ද වටිනා දැවැද්ද කිය බල බල ඉන්නේ අපි හැමෝම ඒකේ එල්ලෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි බලන්නේ අපේ ජීවිතේ බේරගන්න. එතකොට ඒ කාරණේ අපි ඉෂ්ට කරගෙන තමයි ඊට පස්සේ දෙවෙනුව ඒ ක්‍රියාමාර්ග ගන්නව ක්‍රියාමාර්ග අපි ගන්න ඕන. ඉතින් පහුගිය කාලේ එහෙම ගං වතුරක් ආවා. ඒ ගං වතුරේදී අපි බැලුවා අපි කවුද මේක බාර අරගෙන මේ වැඩ කටයුත්ත කරන්න කියලා. ඉතින් එතරම්දී වාකීම් බාරගත්ත පුද්ගලයා ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාට අපි සහයෝගය දෙනවා. මේ විපක්ෂෙත් මං හිතන්නේ වෙන්න ඕනේ කාරණය. නමුත් අද එහෙම නොවීම සම්බන්ධයෙන් අපිට තියෙන ඇත්තම කුදුකක් කනගාටුවක්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මං හිතන්නේ මේක ඊයේ ටේබල් කරා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තුවට මම දන්නේ ඉදිරියේදී විවාද වීමට නියමිතයි. දැන් අද බලන්න අපි අද මේකට විරුද්ධ වෙනවා. ඉතින් මම දකින්න කෝණයක් ගැන මම කතා කරන්නේ. අද අපි මේකට විරුද්ධ වුණත් විශේෂයෙන්ම අද අපේ ළමා පරපුර 114ක් අද පරිගණක අපරාධවල ගොදුරු බවට පත් වෙලා තියෙනවා. 114ක්. එතකොට අද විශේෂයෙන්ම අද ගැහණු දරුවෝ විශේෂයෙන්ම ගණිකා වෘත්තිය කෙරෙහි යොමු වෙලා තියෙනවාද? මේ සමාජ මාධ්‍යාල වැරදි ආකාරයට භාවිතා වීම සඳහා පවුල් නම් කීයක් ඇදලා තියෙනවද? ඉතින් ඒක මම හිතන්නේ අපි නියාමනය කිරීම අපි නියාමනය කරන්න අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ පාර්ලිමේන්තු විදිහට අපිට පැවරන වාකීම. ඉතින් ඒක කියන්නේ අපි දැන් අපි විපක්ෂ නායකතුමා හැමදාම කියනවා මම බය නැහැ. මම ජීවිතේ උනත් පූජා කරන්න සූදානම් කියලා හැමතිස්සම කියනවා.
මම තුමා පුතුමාට විනාඩිය
කාලයක් ඉන්නකොට මම දැක්ක අපේ කුමාරවැදගම් මැතිතුමා සමාජ මාධ්‍යාල වල යනවා. එහෙම ජීවිතේ පූජා කරන්න පුළුවන් පුද්ගලයා ඒ දණ්ඩේ අත් දෙකකින් අල්ලගෙන අර ඡායාරූපයක් සමාජ මාධ්‍යාල වල එහාට මෙහාට සංසරණය වෙනවා. ඈ එතකොට කියනවා මෙන්න මේ නිර්භීත පුද්ගලයා ඒ දණ්ඩේ එකඩ වෙන්න බැරි පුද්ගලෙක් කියලා තමයි මේ සමාජ මාධ්‍යාල මං කියන්නේ විපක්ෂ නායකතුමාට එහෙම ගහන්න හොඳ නැහැ. ඈ හැම වෙලාවෙම මං ජීවිතේ දෙන්න කැමති ජීවිතේ පූජා කරන්න කැමති කියන පුද්ගලයාට එහෙම කරන්න ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේ සමාජ මාධ්‍යාල වල ඕන දෙවලු කතා කරන එපා දෙනු. මං කියන්නේ ඒක වැරද්ද මේකේ. මේක නියාමනය කරන්න ඕනේ. දැන් එතුමාට ගැහුවා වෙලාවට මැරුන්නේ නැහැ අර කවුද අරගලේ වෙලාවේ පොළු පාරක් ගැහුවා 99න් ජීවිතේ බේරුණේ. හැබැයි එතුමා පණ කඩාගෙන දිව්වනේ. එතුමා කියලා පපුව දුන්නේ නැහැනේ මම මැරෙන්න බය නැහැ කියලා. පපුව දුන්නේ නැහැ. එතුමා පණලා දිව්වා.
අවසන් කරන්න.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් මට මතක හැටියට අපේ අර වෛද්‍යතුමා නම මතක නැහැ මට මේ. ඈ කාවින්ද ජයවර්ධන මැතිතුමා එතකොට එරාන් වික්‍රමරත්න මහත්තයා පණ කඩාගෙන දිව්වේ සර මතය අරගෙන ගිහිල්ලා අපි බය නැහැ අපි පපුව දෙන්නලා ඇති කියලා ගිහිල්ලා ඉස්සරහට පැන්නේ නැහනේ ඈ එතකොට සුසන්තිකාට වඩා වේගෙන් දිව්ව එතුමා අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා එතකොට ඒකට නායකත්වය දුන්න අය සම්බන්ධයෙන් මං හිතනවා අපේ අන්ද කුමාර සානායක මහත්තයා එතන හිටියා ඈ කබේ ඒ වෙලාවේ බේරගත්තේ නැහනේ බේරගත්තේ අර මං හිතන්නේ රියදුරු මහත්තයාට සම්මානයක් දෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජීවිතේ බේරා ගැනීම සම්බන්ධයෙන් ඒ හින්දා මේ කණිකර කරන්නේ බොරු මේ හැම එකම ඈ මම බය නැ මම පපුව දෙනවා මගේ අම්මේ අර දැක්කනේ අපි ගිහලා ඉස්කෝලේකට ගිහිල්ලා ආර්ථික විද්‍යාව පිටින් දේශනයක් දෙනවා මොන්ටිසෝරි ළමයින්ට ඈ මේවා මං හිතන්නේ මේ දහ විහිළු නවත්තලා මේ අරගෙන යන වැඩ පිළිලට වැරදි දේවල් වේචනය කරන විපක්ෂයේ කාර්යභාරය තමයි වැරදි පෙන්ලා දෙන එක විපක්ෂයක් වෙන්න ඕනේ වැරදි පෙන්ලා දීලා අපි ඒකට සහයෝගය දෙනවා කියලා ඒ සහයෝගය ලබා දෙන්න ඕනේ කකුල නැති එක නෙමෙයි කරන්න ඕනේ ඉතින් එහෙම දෙයක් අපි දැක්කේ නැහැ ඒ හින්දා අපිට තියෙන වාකීමක් විශේෂයෙන්ම අපේ ගෙවල් ටික පුච්චද්දි මේ සමාජ මාධ්‍යාලවල තමයි කිව්වේ ආ අපේ මේ සමම්ප්‍රිය ගෙදෙට්ට පහල කෝකිලා ගෙදෙට්ට 7:45ට ගිනි තියෙනවා ඈ රෝහිත අබේගුණවර්ධන ගෙදෙට්ට අපි 8ට ගිනි තියෙනවා කියලා මේ සමාජ මාධ්‍යාලවල ඒක නියාමනය වෙන්න ඕනේ නැද්ද මේ ඈ යන පාරවල් පවා කිව්වා ඉතින් මේ හැම එකම හරිද එහෙම මේ රට කොතෙන්ද යන්නේ එහෙනම් විපක්ෂයට ප්‍රද වගේම අපිටත් වාකීමක් තියෙනවා එහෙනම් වාකීමෙන් කාටවත් බේරෙන්න බෑ කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරමින් ආර්ථිකයේ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ලෝක බැංකුවේ අර අපේ නියෝජිත මහත්මයා කියපු දේවල් බොරුද
කියලා මම තුමා අවසන් කරන්න
සමින් අවසාන වශයෙන් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
ඔය ස්තුතිය මිලර ගරු විජිත හේරත් මැතිතුමා විනාඩි 8ක කාලයක්
තියෙනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ලෝක බැංකුවේ හාදෙක් කිව්වලු ආර්ථිකය හොඳයි කියලා එක්කෝ මනෝවිකාරයෙන් වෙන්න ඕනි නැත්නම් පිස්සු ඩබල් වෙලා වෙන්න ඕනි උද්දමනේ 70%ට තියද්දි ගිය අවුරුද්දේ බිත්තරේ රුපියල් 12යි දැන් උද්දමනේ අඩු වෙලා කියලා කියනවා උද්දමනේ 1.6යි කියනවා හැබැයි බිත්තරේ රුපියල් 45යි 50යි ඒකත් ලංකාවේ බිත්තරේ නෙමෙයි ඉන්දියාවෙන් ගෙන්නන්නේ බිත්තරේ එතෙන්ට ආර්ථිකේ වැටුණට පස්සේ තවත් ආර්ථිකේ හොඳයි කියනවා නම් ඇත්තටම ඔළුවේ විකාරයක් තියෙන්න ඕනි තමුන්වන්සලට මතකයි මේ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් මිල යෙල් දාලා තියෙනවා තුන්ගුණයට වැඩි අද ලයිට් බිල වැඩි කළා බස් ගාස්තු කෝච්චි ගාස්තු හැමදේම වැඩි වෙලා තියෙනවා වෙන එකක් තියා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි සැප්තැම්බර් පළවෙනිදා සාහිත්‍ය මාසේ පටන් ගන්නකොටම අපේ රටේ ප්‍රකාශන හා පොත් මුද්‍රණය කරුවන්ට මුහුණ දීපු ලොකුම ප්‍රශ්නේ තමයි ISBN ගාස්තුව රුපියල් 200 තිබිච්ච එක රුපියල් 500 කරා කවදාකවත් ඉතිහාසයේ සාහිත්‍ය මාසෙදී එහෙම මිල වැඩි කිරීමක් කරෙත් නැහැ සාමාන්‍යයෙන් කරන්නේ සාහිත්‍ය මාසෙදී මිල අඩු කරන එක ඒ පොත් ප්‍රකාශකයන්ට සහනයක් දෙන එක සාහිත්‍යවේදීන්ට කලාකරුවන්ට යම් සහනයක් දෙන එක හැබැයි මේ කිසිම හිතක් පපුවක් සංවේදීතාවයක් නැති ආණ්ඩුව සාහිත්‍ය මාසේ සැප්තැම්බර් පළවෙනිදම මේ රටේ පොත් මුද්‍රණය කරද්දී ISBN නම්බරේ ගන්නකොට ගෙවන්න තිබිච්ච ගාස්තුව රුපියල් 500 දක්වා වැඩි කරා ඒ විතරක් නෙමෙයි ඒ මුද්‍රණ වියදම් වැඩි කරා ඒ විතරක් නෙමෙයි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශාලා රුපියල් 10,000ට තිබිච්ච එක 12,000 කරා ඉතින් මේක තමයි ඇත්තටම අසංවේදී ආණ්ඩුවේ භාවිතාව ඉතින් ආර්ථිකය හොඳ නම් අපේ රටේ දලදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙන්න ඕනේ හැබැයි ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුව ගත්තොත් ඍණ 0.5 තිබිච්ච වර්ධනය මේ ඒ කියන්නේ කඩාවැටීම ඇත්තම වර්ධන නෙමෙයි කඩාවැටීම මේ අවුරුද්ද ගත්තම ඔය හොඳයි කියන ආර්ථිකේ ගත්තොත් ඍණ 11.5යි ආර්ථිකේ හොඳ පැත්තට ගිහිල්ලාද නෑ කඩාවැටීම තවත් වැඩි වෙලා කෘෂිකර්මාන්තේ කර්මාන්ත සේවා සියලුම ශේෂ්ත්‍රයන් කඩන් වැටලා අද ලොකු අර්බුදයකට ලක් වෙලා තියෙනවා ඉතින් මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න IMF කොයිකට උත්තරේ තයිලෙන් මොකද්ද ලැබිච්ච සහනේ එක ඩොලර් එකක්වත් අපේ ණය කපහැරියද අපි ගෙවන්න තියෙන පොලි ප්‍රමාණය අඩු කරාද අපි ගෙවන්න තියෙන ණය කාල සීමාව දික් කරාද මේකක්වත් වෙලා නැහැ මාස 17ක් වුණා ආර්ථිකේ බංකොලොත් වෙලා අද වෙනකන් අපි ගෙවන්න තියෙන ණය වලින් අපි එක ඩොලර් එකකින්වත් ඉදහස් කළා නැහැ ජාත්‍යන්තර යාළුවෝ ඉන්නෝ කෝ ඇමරිකාවේ ඉන්දියාවේ චීනයේ ජපානයේ රනිල් වික්‍රමසිංහගේ සාක්කුවේ ඉන්නෝ කිව්වනේ ඒකනේ ඔබතුමාලා ඡන්ද දීලා පත් කරගත්තේ දැන් මෙතන කිව්වා අනුර දිසානායකටත් කිව්වා බාරගත්තේ නැහැ කියලා අනුර දිසානායක මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉතා පැහැදිලිවම ඡන්ද ඉල්ලුවා ඒ ඉල්ලුපු වෙලාවේ ඔබතුමාලා ඡන්ද දුන්නේ නැහැ ඔබතුමාලා ඡන්ද දුන්නේ රනිල් වික්‍රමසිංහට
ඉතින් දැන් බාර ගන්න තමයි ඉල්ලුවේ. බාර ගන්න වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙන් බාර ගන්න ඉල්ලුවේ. ඒතුර එහෙනම් ඡන්දෙ දෙන්න එපා. දුන්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට ඔබතුමන්ලම නිකුවේ බැංකු හොරා කියලා. බැංකුව කැඩුවා කියලා. මහ බැංකුව කඩලා ආර්ථිකේ වැට්ටුවා කියලා. මහ බැංකුව කඩලා ආර්ථිකේ වැට්ටුවයි කියපු රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දීලා දැන් කැතවහ ගන්න කියනවා. කිව්ව බාර ගන්න බාරගත්තේ නැහැ කියලා. බාර ගන්න තමයි ඡන්දෙ ඉල්ලුවේ. ඒ ඡන්දෙ ඉදිරිපත් උනේ. ඒ වෙලාවේ ඡන්දෙ දුන්නේ නැහැ. ඒ නිසා අපි සූදානම් මේ ආර්ථික අර්බුදයේ පියමන් කිරීම සඳහා මේ රට බාර ගන්න. ඒක තමුන්වහන්සේලාගේ ඡන්දෙන් නෙමෙයි මේ රටේ ජනතාවගේ ඡන්දෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට සූදානම්. හැබැයි ඔබතුමාලා ඡන්දෙ තියන්නේ. දැන් ඡන්දෙ තියන්නේ නැත්තේ මැතිවරණේ පවත්තන්න. මැතිවරණේ පවත්තන්නේ නැතුව මෙච්චර කල්ලා දින්නේ ඇයි? ඇයි ඡන්දෙට බය? බය වෙලා තියෙන්නේ මොකද්ද? ජනතාව අද ඔබතුමාලත් එක්ක නැහැ. ඒක පැහැදිලිව මහ පොළොවේ මිනිසුන්ගේ හැසිරීමෙන් තේරෙනවා. IMF එකට ගිහිල්ලා IMF එකේ වාර්තාවෙන් දැන් මොකද්ද කියලා තියෙන්නේ? ඉතින් පැහැදිලිව නිකුත් කරපු වාර්තාවේ පිටු ගණනාවක් විස්තරාත්මක ඉදිරිපත් කරලා තියෙන්නේ ලංකාවේ ආර්ථිකයේ මේසා විශාල බංකොලොත්භාවයකට කඩාවැටීමට ලක් වෙන ප්‍රධානතම හේතුව තමයි වංචා දූෂණ නාස්ති හොරකම් කියන මේ ආර්ථිකයේ කඩාවැටීමේ 50%ක් තියෙන එතන දෙවෙනි 50%ක් තියෙන අපේ නිෂ්පාදන ආර්ථිකයේ කඩාවැටීම. ඒතර IMF එකත් අද වාර්තාවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ මොන පනත් සම්මත කරත් මොන නීති ගෙනාවත් මොන කයිවරු ගැහුවත් මහ බැංකු හොරාව තාම අල්ලලා නැහැනේ. දැන් මහ බැංකු චූදිතයන්ට මොනවද දීපු දඬුවම්? ඔබතුමන්ලා කෑ ගැහුවානේ. දැන් රටේ ජනාධිපති ඉන්නවනේ. දැන් වංචා දූෂණ නතර කරන්න සමත් කියනවනේ. ඒ සමත් නම් අර්ජුන ඇලෝසියස් ගෙනල්ලා පෙන්නන්න ඕක. ගෙනන්න පෙන්නන්න විදිහක් නැහැනේ. කෝ කරන්නේ නැහැනේ. ඉතින් මේක කරන්නේ නැතුව වංචා දූෂණ නතර කරනවා කියලා කියන එකම විහිළුවක්. ඒක නිකන් මිත්‍යාවක් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ මේ ආර්ථිකයේ බංකොලොත් වීම ඇතුලේ අද රට හැරලා දාලා යනවා. වෘත්තිකයන් රට හැරලා දාලා යනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ආජ්ටෙක්සස්ලා, QS සර්විස්ලා, ඒ විතරක් නෙමෙයි ටැක්සිරියදුරු ඒ කට්ටියත් යනවා. දැන් පහුගිය දවස්වල 1000කට ආසන්න ප්‍රමාණයක් ඩුබයි රාජ්‍යයට ගියා. රස්සා නැතුව තාමත් ඒගොල්ලෝ ඉන්නවා. 194 දෙනක්, 194 දෙනෙක් මාස 5ක් තිස්සේ ඩුබයි වල ඉන්නවා තාම රැකියාවක් නැතුව. විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ ලියාපදිංචි ආයතන මගින් ගිහිල්ලා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ දැනුවත් කරලා අද ගිහිල්ලා ඉන්නවා. ඔවුන් මාස 5ක් තිස්සේ රස්සාවක් නැහැ, අපු වෙන්න විදියකුත් නැහැ. විවිධ බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. හැබැයි කිසි කෙනෙක් ඒකට මැදිහත් වෙලා නැහැ. දැන් 194 දෙනෙක් ටැක්සි රියදුරන් විදිහට ඒ රස්සා ඉල්ලමින් කෑ ගහනවා තැන් තැන් වල, පාරවල් වල, ඒ වගේම ගස් ගල්ලට බුදිය ගන්නවා. අද තාමත් ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි ආණ්ඩුව තාම ඒ ගැන මුකුත් නැහැ. ඒ වගේ දහස් ගාණක් ඩුබායි වල විතරක් නෙමෙයි ලෝකෙ පුරාම විසිරලා ඉන්නවා. විවිධ කරුණු මත මේ රටෙන් පිට වෙලා ප්‍රධානතම හේතුව තමයි මේ ආර්ථික බංකොලොත්කම. අපේ රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැහැ. තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැහැ. තමන්ගේ රැකියාව පිළිබඳ ස්ථිරතාවයක් නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දීපු ප්‍රධාන අර්බුදයක් වෛද්‍යවරු, නර්සස්ලා, රේඩියෝලොජිස්ට්ලා, ඒ සියලු දෙනාම අද වේගෙන් රට යන. ඒ රට යන්නේ ඇයි? තමන්ගේ වෘත්තිය ඒ තෘප්තිමත් භාවය නැතිකම නිසා. සෞඛ්‍ය අර්බුදය ඇති වුණේ නිකම්ම නෙමෙයි. සල්ලි නැති එකත් එක ප්‍රශ්නයක්. සල්ලි අර්බුදයත් එක්කට වඩා ඒකත් එක්කම මේ අර්බුදෙත් ආවම රටහැර යනකොට සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටෙනවා. සාද ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. හැබැයි අපි දකිනවා අලුත්ම වර්තාව අද මේ මෑතක නිකුත් වෙච්ච අලුත්ම වර්තාවේ රජයේ රෝහල්වලට යන ඒ කියන්නේ OPD රෝගීන් ප්‍රමාණය 40%ක් වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා. 40%කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? යම් මධ්‍යපාන්තික ප්‍රමාණයක් පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත්තා. පුද්ගලික රෝහල් වලින් බෙහෙත් ගත්තා. දැන් ඔවුන්ට එහෙම ගන්න සල්ලි නැහැ. ඒ නිසා රජයේ රෝහල් වල බෙහෙත් නැහැ කියලා කිද්දි
අද වන්දිතමා ඔබතුමාගේ විනාඩියේ කාලයක් තියෙනවා. තව විනාඩියේ කාලයක් තියෙනවා.
ඉතින් මේ தත්ත්වය මේ සමස්තයත් එක්ක ගන්න ඕනේ. ඉතින් ඔබතුමාලා මොකද්ද කරලා තියෙන්නේ මේ මහා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න? තවම කිසිවක් කළා නැහැ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මාස 17ක් වෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩගත්තද? නැහැ. එක ඩොලර් එකක් ණයක අපහැරිමක් කරාද? නැහැ. අඩුම ගානේ IMF එකෙන් සහතිකයක් දුන්නද ඊළඟ වාරිකයේ අහවල් දවසේ දෙනවා කියේ? ඒකවත් නැහැ. එතකොට පැහැදිලි කර මේ ඇවිල්ලා ලෝකෙ වටේ රවුම් ගැහුවට කරපු දෙයක් නැහැ. අලි සබ්රි විදේශ ඇමතිවරයා නිව්යෝක් වල තමන්ගේ පුතා අරන් ගිහිල්ලා මාධ්‍ය නිවේදනයක් දානවා. පුතා දැක්කට පස්සේ මේ රටේ ජනතාව නෑ නෑ 1.5%ක්වත් ලංකාවේ සල්ලි වියදම් කරේ නැහැ, ආණ්ඩුවේ සල්ලි 1.5%ක්වත් වියදම් කරේ නැහැ කියලා. සල්ලි නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නරක පූර්වාදර්ශී. තමන්ගේ පුතාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ නිමියොක්කල සමුලුවට අරන් යනවා කියලා කියන්නේ. මේක තමයි එදා රාජපක්ෂලා පවුල් පාලනේ ලෝකෙට පෙන්නපු නරක ආදර්ශය. එතන වියදම නෙමේ ප්‍රශ්නේ. එතන කියනවා ඇමතිතුමා මට උදව් කරා ලිපි ලේකන හදලා දුන්නා. ඒක හදලා දෙන්න තමයි විදේශ අමාත්‍යංශ නිලධාරීන්නේ. තානාපති සේවය නිලධාරීන්නේ. ඒගොල්ලන්ට පඩි ගෙවන්නේ ඒකට. පුතා අරන් යන්න නෙමෙයි. පුතා අරන් යන්නේ එකේ වියදම් ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ දේශපාලන කැත සදාචාර කැත පුරුද්ද ඒක තාමත් නවත්තලා නැහැ. අරගලේ දහස් සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා කිව්වේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියපු අරගලෙන් ඉගෙන ගන්න ඕනි පාඩම් ටික ඔබතුමන්ලා ඉගෙනගෙන නැහැ. තාමත් කරන්නේ පරණ පෙරපුරුදු වැරදිම තමයි. ඒ පෙරපුරුදු වැරදි කරන්න කරන්න ජනතාවට ඔබතුමන්ලාගේ පාලනේ පා වෙනවා. ඒක තමයි අද මහපොළුවේ තියෙන ඇත්ත තත්ත්වය. ඒ නිසා මේ ආනයන අපනයන පාලනය පිළිබඳ අපි මොන සීමා ඉවත් කරලා මොන ගැසට් නිවේදන නිකුත් කරත් අද අපි
මන්තුමා අවසන් කරන වෙලාව අවසන්යි.
පිටරයත් පිටරටින් ගේන තත්ත්වෙට පිටරයත් ඉන්දියාවෙන් ගේන තත්ත්වෙට රටේ ආර්ථිකයේ බංකොලොත් වෙලා තියෙනවා. ඒ නිසා අර මොලේ අමාරුවක් තියෙන ලෝක බැංකුවේ නියෝජිතයා කිව්වනම් මේ ආර්ථිකය හොඳයි කියලා ඒක නැවත මෙතන කියපු අයගෙත් මොලේ පරීක්ෂා කරත් හොඳයි කියමින් මනතර වෙන බොහොම ස්තුතියි.
සෝදේ බිලකට ඒ සීතරන් මැතිතුමා විනාඩි 16 කාලයක් තියෙනවා. ඔව් සමන්තුමා
වීත හේරත් මන්ත්‍රීතුමා මම තමයි ඒක කිව්වේ පත්‍රයේ තිබ්බ දෙයක් කිව්වේ මොලේ පරීක්ෂා කරගන්න නම් මං හිතන්නේ මගේ වගේම ඔබතුමාගේත් මොලේ පරීක්ෂා කරගන්න. දැන් අද උදේ අපි දැක්කා තව කාරණයක් කියනවා අනුර කුමාර දිසානායක මහත්තයා හැමදාම කුෂිකර්ම මාත්‍යවරයාව හිටපු කාලේ උදේට ඩඩ්ලි සිරිසෙන්ට කතා කරනවා කියලා. හරිද? හරිද? එහෙමනම් එහෙම මොලේ පරීක්ෂා කරගන්නවා නම්